सनत निशांत मंत्र
मूलासन मंत्रिमणि विशेषन्म स्तुतिवंत अदास असुहता अंक पहालवधारण प्रादेश पणत इवगेम देशीय पनास्पन अधिकारी नगर सभा आज्ञा पणत इवगेम देशीय पनास्कवन अधिकारी महानगर सभा पणत संशोधने करन्नट ये पीलिबंद साकाचावे नी अवस्था विधि पलात्पालन मंत्रीवरे खटियट इसलम देशपालन टवील यदास्तमसी अनुहते मार्तुमासे विसियक पेनिदा ये मेथिवरने दी जायग्रहणे करन्नट चंद संख्याव मदिवेला पेरदीच अपेक्षके खटियट इंदला यदास्तमसी अनु अटे सेप्टेंबर मासे विसिहायवेनिदा किंस्ली सारथ्यमचंद्र मेत्तुमा गे मरणेन पस्से ये पुरापाड़ो पुरवाणाऊ मंत्रीवरे खटियट देशपालने आरंभ कर कि इतनी पश्चिम विपक्ष नायक वरे खटियट पलात्सभा मंत्रीवरे खटियट वयम पलात्सभा मार्ग संवर्धन विदुलीबल निवास इधिक्रीम सह दीवर खटित बंद अमात्यवर खटियट इतनी पश्चे पलात्सभा मेतिवर इतिहास पुत्र दिश्रीके मंत्रीवरे गेडिम मनाप संख्या ये ऐतिहासिक जयग्रहण लबल मम वयम पलात्सभा कृषिकर्म दीवर सत्त निष्पादन सत्त संवर्धन सह गोजन संवर्धन सुलुवारी मार्ग अमात्यवर हेट घटित करला मेवर मेतिवर दी मगे दिश्रिके जनताव पक्ष विपक्ष सियलु सियलु महाजन नियोजित नतरें वेडिम मना पारगन महाजन नियोजित करला तमय मम अद पार्लिमेंतुर इलती मट मगे देशपालन जीविते मुल्लकुरु कियल दुन्नु हय हतर कियल दुन्नु पलात्पालने पिलिबंदव कथाकरणट अवस्था लभ्य पीलबंद इवगेम मे संबंध यम किसी अदहासाकुक हेकेम पील महदवती सतुनो मैतरे बहुगीय काल सीमा अपेरटे जनताव प्रधान वशें अपेरटे बड़मील वेडिवेदी अपेरटे जनतावट बड़मील वेडिवियम पीलबंदव लघु प्राश्रय कुड़ी ने अपे जनताव बड़मील वेडिकीम संबंधव हंडने विनय मे काले कथावेनवाणि हाल किलो एकाई पोलगड़ी आई गण रुपये दिशिया कौन आई क्या भाई ये पीलिबंद जनता वगे लोकू कालकिरी मखो उद्घोषण या कपिट में बड़ू अडू कर पांगेला इली मकने भाई जनता वगे क्या इली मकती है नई जनता जनता परमाधिपत्य जनता वगे ये उतुम आईतीय चंदया लबादी में आईतीय महाजनता विसिन तोरा पत्कर लबन तमुगे महाजन नियोजित पत्किरी में ऐतिह ओंट लबादेन इलीम मेर अटे जनताव असाक मुल्लाक नैर खताव कारण मैंने मेके दी अभी सतुन वा मे सामान्य पार्लमेंट संप्रदाय तुल मे सत्य पार्लमेंट रहस्य सत्या क्नि हे भाई ये हवस हदीसिये लबुणु केटी पणिडे कि अभी अद विशाल पीरसा कपे मंत्रो मित्र एक राशि मित्र दी अपने पुंजी सैके आगती है मे वसर गणना कालदापू मेतिवर मेके दी जंग मेल जंग अलुत्म योजना वकिया मे मेतिवरणे कालदान प्रधान हेतु इन्नी कांतावन प्रमाणे वेडिकरण सीएट हतलिया कांताव करोण वगे समहर कारण इतर दी ඒකාබද්ධ විපක්ෂය හැටියට අපිට චෝදනා කරනවා අපි කාන්තාවන්ට කැමති නැහැ අපි කාන්තාව දේශපාලනට එනවට කැමති නැහැ කියලා. ඒ නිසා මේ රටේ ජනතාව ගරු මන්ත්‍රීතුමනි කාන්තාවට කැමති කට්ටිය ඉන්න පක්ෂය මොකක්ද කාන්තාවන්ට අකමැති පිරිමින්ට කැමති ඉන්න මන්ත්‍රීවරු ඉන්න පක්ෂය මොකක්ද කියන කාරණේ පිළිබඳව මේ රටේ ජනතාව දන්නවා. ඒ නිසා අපේ කණ්ඩායමේ පිරිමින්ට කැමති අය බොහොම අඩුයි. කාන්තාවන්ට කැමති අය තමයි වැඩි. ඒ නිසා අපිට එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මට පුංචි සැකයක් තියෙනවා. අර වී ඇටේ ඇස්සේ සැඟවිච්ච සහල් ඇටේ තියනවා වගේ මේ අද ඉදිරිපත් කරන යෝජනාවන් වල යෝජනා පිළිබඳ දැනුම් දීම සහ දිනට නියමිත කටයුතු කියන ඡේදය යටතේ දෙවන කොටසේ අංක 2 යටතේ තියෙනවා අග්‍රාමාත්‍යතුමා ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමා උද්දර්පණ පනත යටතේ නීතිමය අංක 1 ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 8 දර උද්දර්පණ පනතේ 3 වගන්ති යටතේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සහ රුසියානු සමූහ ආණ්ඩුව අතර උද්දර්පණ ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් සාදන ලදුව 2017 ජුනි මාස 7 වෙනි දින අංක 20/22 ඇල ඉරාක් 27 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලැබ 2017/7/25 දින ඉදිරිපත් කරන ලද නියමයේ අනුව කළ යුතුය කියන කොටස පිළිබඳ මම මේ ගරු සභාවේ අවධානය යොමු කරනවා. මෙන්න මේකෙදී ගරු සභාපතිතුමනි අපිට තොරතුරු ලැබිච්ච හැටියට ජනාධිපතිවරයා රුසියාවේ සංචාරක නිරත වෙන වෙලාවේදී මේ රුසියාවත් එක්ක නැව් ගනුදෙනුවක් පිළිබඳව අපේ හිටපු අමාත්‍යාංශ ලේකම්තුමා රාජ්‍ය පරිපාලනයේ ලේකම්තුමා දඩැල්ලගේ මහත්මයාට දුරකථනෙන් දැනුම් දෙනවා. මෙන්න මෙහෙම වැඩපිළිලක් තියෙනවා, මේකට ඉක්මනින් කැබිනට් පත්‍රිකාවක් හදන්න, මේ පිළිබඳ මිල ගණන් කැඳවන්න, මේ ගනුදෙනුව පිළිබඳ යම්කිසි වැඩපිළිලක් හදන්න කියලා. ඉවලේ දඩල්ලගේ මහත්තයා මේ කටයුත්තට එකඟ වෙන්නේ නැහැයි කියලා එතුමා ඉල්ලලා අස්සුණා. ඒතකොට මේ කාරණය නීතිගත කරගන්න පාර්ලිමේන්තු අස්සර දාලා මේක නීතියක් වඩ පත් කරමින් මේක සාධාරණීකරණය කරගන්න මේ පළාත් පාලනයේ විශේෂ කියලා අපි එක්කව කරලා හදිසියේ ලහිලහියේ අද මේ හදිසියේ මම හිතන්නේ අපි මෙහෙම මේ එකපාරටම හදිසිය එක්කහුනේ කාලෙකින්. එසම මේ ලහිලහියේ ගනුදෙනුවක් යන්නේ මොකද්ද කියලා පුංචි සැකයක් මේ රට තුල සමාජය තුල විතරක් නෙමෙයි මගේ තුලත් තියෙනවා. එසක් කොහොම නමුත් අද මේ ආණ්ඩුව සත්භාවයෙන් නම් මේ යෝජනාව ගෙනාවේ. මේ ආණ්ඩුව සත්භාවයෙන් නම් මේ පළාත් පාලන පනත වෙනස් කරලා, ඡන්ද විමසීම් පනත වෙනස් කරලා ජනතාවට ඡන්දයිතිය ලබලා දෙන්න, ජනතාවට ඒ සඳහා වරම ලබලා දෙන්න නම් මේ පනත ගෙනාවේ. ඒ පිළිබඳව ආණ්ඩුවට අපේ හෘදයාංගම ස්තුතිය පුද කරන්න කැමති රටේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ සියලුම ආණ්ඩුවට. හැබැයි මෙතනදී මේ කාරණය හරහා ඡන්දය ලං වෙනවා නම් ඡන්දය පාත්‍රලා නම් හොඳයි. මොකද දැන් අවුරුදු 3කට කිට්ටු එකගෙන ඉන්නේ පළාත් පාලන ඡන්දයක් තියන්නේ නැතුව. මොකද එදා අවුරුදු 19 20 21 දේශපාලනට ඇවිල්ලා එදා පළාත් පාලනේ මන්ත්‍රීවරයෙක් වෙලා දේශපාලනේ 6-4 ඉගෙනගෙන ඒ ආපු ගමනේ අපිට දිස්ත්‍රික්කයේ තුල ප්‍රබල හඬක් නගලා ජනතා නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තුවේ හිටපු මැතිඅමතුරු පතාක යෝදෙන් පසු කරමින් ඉදිරියට එන්න අපිට පන්නරේ ලැබුණේ පළාත් පාලනය තුල. මෙතන මගේ දිස්ත්‍රික්කයේ අපේ මන්ත්‍රීතුමා යහපත් ශාන්ත බේසේකර මන්ත්‍රීතුමා ඉන්නවා. මම සතුටු වෙනවා එතුමත් පළාත් පාලනයෙන් ඇවිල්ලා මං ආපු ගමනම ආපු කෙනෙක්. ඒ නිසා ගරු මන්ත්‍රීමනි මම මේ කියන්නේ අද මේ කතා කරන මොහොත වෙනකොට 4000කට ආසන ප්‍රමාණයක් පළාත් පාලන නියෝජිතයෝ වසර 3කට ආසන්න කාලයක් තමුන්ට තමුන්ගේ කියලා ව්‍යාපාරයක් කරගන්න බෑ. මොකද දේශපාලනයට ආපු කෙනෙක් පූර්ණ කාලීනව දේශපාලනය කරගෙන තමුන්ගේ ව්‍යාපාර නවත්තනවා, දේශපාලනය පූර්ණ කාලීනව කරනවා. හැබැයි අද ඒ තරුණ ජීවිතවල ඔවුන්ගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද, ඊළඟ පියවර මොකක්ද කියලා තීන්දුවක් ගන්න බැරුව ඉන්නවා. ඔවුන් අද ඡන්ද තියෙනවා, හෙට ඡන්ද තියෙනවා, අනිද්දා දවසේ ඡන්ද තියෙනවා කියලා ඔවුන් සලසුම් සකස් කරනවා. ඔවුන් මහන්සි වෙනවා. ඔවුන්ගේ අනිත් වැඩ සේරම නතර කරලා මැතිවරණ සූදානම් වෙනවා. හැබැයි මේ සූදානම වසර 3ක් මේ රටේ තරුණ ජීවිත රස්තියාදු කෙරෙව්වයි කියන කාරණේ මතක් කරන්න ඕන. තරුණ ජීවිත රස්තියාදු කෙරෙව්වයි කියන කාරණේ මතක් කරන්න ඕන. එතනදී ආණ්ඩුව හැටියට විතරක් නෙමෙයි විපක්ෂය නියෝජනය කරන අපි පවා මේ දේවල් මෙහෙම වෙනකන් කටවහගෙන හිටියානම් අපිත් මෙව්වට වග කියන්න ඕන කියන එකයි ගරු මන්තුමනි මගේ අදහස. ඒ නිසා සත්භාවයෙන් මේ ආණ්ඩුව මැතිවරණයට යනවා නම් අපි ඉතාමත්ම සතුටුයි. ඒක කොට්ටාස ක්‍රමයට වෙන්න පුළුවන්, මනාප ක්‍රමයට වෙන්න පුළුවන්, වෙනත් ක්‍රමයකට වෙන්න පුළුවන්, මොන ආකාරයෙන් හරි. පලාත්පාලනය කියන එක නැවත වතාවක් නීතියානුකූල කරන්න ඕන. අද මේ වෙනකොට රාජ්‍ය නිලධාරී නෝනවරුන්ගේ මහත්තුරුන්ගේ අතර මේ පලාත්පාලනය ගිහිල්ලා තියෙනවා. එදා ගමේ තිබිච්ච පාරතොට කපන එක, සුද්ධ කරන එක, ශ්‍රමදානය කරන එක, දෙපැත්තේ කැලේ කපන එක, ගමේ ජනතාව එක්කහු කරගෙන, සමී සමාගම් එක්කහු කරගෙන, ඒ පලාත්පාලන ආයතනයේ ඉන්න කම්කරුවෝ ටික එක්කහු කරගෙන ඒ පලාත්පාලන නියෝජිතයන් කෙරුවා. කරු මන්තුමනි, මමත් එහෙම ශ්‍රමදාන කරපු කෙනෙක්. අත්වල දියපට්ට එනකන් මිනිස්සුත් එක්ක පාරේ වැහැලා දෙපැත්තේ කැලෑ සුද්ධ කරලා පාරවල් වලට බොරළු දාලා, එදා බොරළු බාද්දී ජනතාවත් එක්ක බව බොරළු තුනි කරන්න ගිය මන්ත්‍රීවරේ. සමහර දවසට ප්‍රාදේශීය සභාවේ ලොරිය රියදුරු මහත්තයාට අමාරුයි කියලා කියනකොට රියදුරු මහත්තයාව ලොරියෙන් බස්සලා ජනතාවත් එක්ක මම මගේ දිස්ත්‍රික්කේ මගේ ප්‍රාදේශීය සභාවේ මම ජනතාවත් එක්ක ශ්‍රමදාන කරලා තියෙනවා. ඒ නිසා මේ මැතිවරණ කලට වෙලාවට තියෙන එක තුලින් ඒ ගමේ බිමේ මහපොළොවේ තියෙන ඒ තරුණ ජීවිතවල ශක්තිය, ධෛර්යය, ආශිර්වාදය මේ රටට ගන්න පුළුවන්කම තියෙනවා. මේක නොලැබීමේ එක ප්‍රතිඵලයක් තමයි ගරු මන්තුමනි, මුලසන රුද මන්තිතුමනි, එක ප්‍රතිඵලයක් තමයි මේ රටේ ඩෙංගු වැඩි වෙලා ජීවිත සිය ගණනක් නැති වෙලා මෙව වෙන්න ප්‍රධානම හේතුව උනේ පලාත්පාලන ආයතන ක්‍රියාත්මක නොවෙච්ච එක. ඒ නිසා ඒ තරුණ ජීවිත, තරුණ ශක්තිය රටේ අභිවෘද්ධිය වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් නම් ඒක තමයි මේ රටේ මහජන නියෝජිතයන් හැටර අපේ වගකීම සහ යුතුකම වෙන්නේ, ආණ්ඩුවේ වගකීම සහ යුතුකම වෙන්නේ අන්න ඒක. හැබැයි එක්සත් ජාතික පක්ෂය ඉතිහාසයේ පුරාවට දක්ෂයි මැතිවරණ කල්දාල්. මම ඔබේ අවධානය යොමු කරනවා 1982 වෙනකොට එදා ජනමත විචාරණයක් තියලා ඡන්දයකට යන්නේ නැතුව බලහත්කාරයෙන් ඒ ජනමත විචාරණය
ගරු මන්තුමා කාලය අවසානයි.
මට විනාඩියක් දෙන්න ගරු මුලස්සරාණන්
මහත්මනි, කතා කරන්න.
එදා ඒ බලහත්කාරයෙන් ජනමත විචාරණ පවත්වලා ඒ ආණ්ඩුව අතර අරගෙන ඡන්දය කල්දමපු එකේ ප්‍රතිඵලය වුණේ මන්තුමනි, ප්‍රතිඵලය වුණේ අපේ රටේ 100,000 ගණනක් ජීවිත, තරුණ ජීවිත, UNP ශ්‍රී ලංකා, JP සමසමාජ ජීවිත 60,000කට වැඩි ප්‍රමාණයක් අපේ රටේ එක ලේවිලක් වඩපත් වුණා. ඒකට ප්‍රධාන හේතුව උනේ මැතිවරණ කල්දාන එක. ඒ නිසා මේ ආණ්ඩුවට අපි කියනවා, ජනතාවගේ ජනතා පරමාධිපති බලය ජනතාව වෙත දෙන්නට තමුන්ගේ මේ නියමිත වේලාවට මැතිවරණ පවත්වන්න කියලා කාරණේ මතක් කරමින් ඔබට අපේ රටට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මණිහන්දරා ස්තුතියි.
ස්තුතියි ගරු එරන් වික්‍රමරත්න නියෝජ්‍ය
අමාත්‍යතුමා. අද අපේ අපනයන සංවර්ධන පනත යටතේ විශේෂයෙන්ම පිටිවල සෙස් බද්ධ රුපියල් 25 ඉඳලා රුපියල් 10-15කට අඩු කරන අවස්ථාවේදී මම මිලදර්ශකය පහළට යෑම ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. පහළට යනවා ඒක කොහොමත්, ඒක ගැන අනිත් අය කතා කරමු නිසා. නමුත් අපනයනය ගැන වචනයක් කියන්න කැමැති. අපි දන්නවා අගෝස්තු මාසයේ වෙනකොට අපේ රටේ අපනයනය ඩොලර් බිලියන 8.2ක් ඉක්මවා ගොසින් තිබෙනවා. තව විදිහකට කිව්වොත් ඩොලර් කෝටි 8200ක් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ කියන්නේ පසුගිය මාස 3 විශේෂයෙන්ම අපනයනය සීග්‍රයෙන් වැඩි වෙමින් තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රගතිය තියාගෙන ගියොත් දෙසැම්බර් මාසයේ වෙනකන් එතකොට ඒ අපනයනය ඉලක්කය ඉහළ යයි ගිය අවුරුද්දට වැඩිය. ඒ විතරක් නෙමෙයි, මම හිතන්නේ 2020 වෙනකොට ඩොලර් බිලියන 20ක ඉලක්කයක් තබා තිබෙනවා. ඒ ඉලක්කය කරා අපිට යන්න පුළුවන්. අපි දන්නවා අපේ රටේ අපනයනයට තියෙන විශාල ප්‍රශ්නය ඇවිල්ලා ඒ අපනයනය සංයුතිය පිළිබඳව ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි රටවල් ස්වල්පයකට අපනයනය කරන ඒ බඩු භාණ්ඩ සේවාවන් ස්වල්පයයි තියෙන්නේ. ඉතින් මේක අලුත් දෙයක් නෙමෙයි, මේක අපි වගේ අනික් රටවල් වලටත් තියෙන ගැටලුවක්, ප්‍රශ්නයක්. නමුත් ලංකාව අපි සැසඳුවොත් ආසියාවේ තියෙන අනිත් රටවල් වලට මං හිතන්නේ එක වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇවිල්ලා අපි ආසියාවට අපනයනය කරන ප්‍රමාණය අනික් රටවල් වලට වැඩිය අඩුයි. වියට්නාමයේ ගත්තොත් ඒ අය ඇමරිකාවට අපනයනය කරනවා. ඒ අයගේ මුළු අපනයනයෙන් 20%ක් විතර ජපානයට තවත් 8%ක් විතර අපනයනය කරනවා. චීනයට අපනයනය කරනවා තවත් 15%ක් විතර අපනයනය කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන් මුළු අපනයනයේ ප්‍රතිශතයක් හැටියට. ඉතින් වියට්නාමය, ඇමරිකාවට, ජපානයට, චීනය. ඒ වගේම දකුණු කොරියාව ගත්තොත් ඇමරිකාවට අපනයනය කරනවා, හොංකොං රටට අපනයනය කරනවා, චීනයට අපනයනය කරනවා. ජපානය ගත්තොත් ඇමරිකාවට අපනයනය කරනවා, චීනයට අපනයනය කරනවා, දකුණු කොරියාවට අපනයනය කරනවා. මලයාසියාව ගත්තත් ඇමරිකාවට, චීනයට, සිංගප්පූරුවට. සිංගප්පූරුව ගත්තොත් හොංකොං රටට, චීනයට, මලයාසියාවට තමයි වැඩියෙන් අපනයනය කරන්නේ. තායිලන්තයේ වැඩියෙන් අපනයනය කරන්නේ ඇමරිකාවට, ජපානයට, චීනයට. මේ මම සඳහන් කරපු ආසියාවේ රටවල් සියල්ලක්ම පාහේ වැඩියෙන්ම අපනයනය කරනවා ඇමරිකාවට. නමුත් ඒ අය ආසියාවේ අනිත් රටවල් වලට අපනයනය කරනවා. නමුත් ලංකාවේ අපනයනය දිහා අපි බලපුවාම ලංකාවේ අපනයනය කරන්නේ වැඩියෙන්ම ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට, ඊළඟට ඉන්දියාවට අපනයනය කරනවා. ඉතින් අපි චීනයට වැඩි දෙයක් අපනයනය කරන්නේ ලෝකයේ තියෙන විශාලම වෙළඳ පොළ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ සංහිතියේ ගැටලුවක්, ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපේ අපනයන සංවර්ධන මණ්ඩලය විශේෂයෙන්ම වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා. ඒ ඇවිල්ලා ලංකාවේ දේශීයව නිෂ්පාදනය කරන සුළු හා මධ්‍යම පරිමාණයේ අපනයනය කරුවන්ව නිෂ්පාදනය කරලා ලංකාව තුල විකුණන මේ ව්‍යාපාර අපනයනයට යොමු කරන්න වැඩපිළිවෙලක්. අලුතෙන් අපනයන ව්‍යාපාර 2000ක් ඇති කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරලා තිනවා. අපි දන්නවා ලංකාවේ අපනයනය බැලුවොත් ඒක කරලා තියෙන්නේ තේ ගත්තත්, රබර් ගත්තත්, ඇඟලුම් කර්මාන්තය ගත්තත් විශාල ව්‍යාපාර තමයි කරලා තියෙන්නේ. අලුත් අපනයනයකට තියෙන්නේ තොරතුරු සංනිවේදන තාක්ෂණය හරහා තිබෙන සේවා අපනයන, මෘදුකාංග අපනයන. ඒවා කුඩා සමාගමිනුත් වෙනවා, විශාල ව්‍යාපාරවලිනුත් සිදු වෙනවා. නමුත් අනික් ඒවා හුඟක්ම වෙන්නේ, වැඩි හරියක්ම වෙන්නේ විශාල සමාගම් හරහයි. මම දන්නවා මට පසුව අපේ ඇමිනිතුමා, ගමගේ ඇමිනිතුමා කතා කරයි. මං හිතන්නේ මේ විෂය පිළිබඳව තවත් කොහොමද උනන්දු කරන්නේ කියලා. අපි මේ මධ්‍යම පරිමාණයේ අපනයනය කරුවනුත් වෙන වෙන නිෂ්පාදනත් පිටරටවල් වලට යැවීමට. නමුත් මේ අපනයන සංවර්ධන මණ්ඩලයේ කළේ ඒ අය මේ අලුත් වැඩපිළිවෙල හරහා යාපනයට ගියා. යාපනයට ගිහිලා ව්‍යවසායකයන් 2250ක් එකතු කරගත්තා. ඒ 250 එකතු කරගෙන ඒ අයගෙන් තවත් 15ක් තෝරලා මේ වැඩපිළිවෙල තුළට ඇතුල් කරලා විශේෂයෙන්ම ඒ අයට බලනවා ඒ අයට මොනවද අපනයන කරන්න පුළුවන්ද. එතකොට ආහාර, ප්‍රොසෙස් ෆුඩ්, ආහාර පිළියෙල කරලා, ඒ වගේම මත්ස්‍යයින් අපනයනය කොහොමද එතන අපි එක දියුණු කරන්නේ උතුරු කරේදී. ඒ වගේම තොරතුරු තාක්ෂණය, ඊට පස්සේ ව්‍යාපාර, බිස්නස් ප්‍රොසෙස්, අවුට්සෝසිං, එවැනි දේවල් කරන්නේ කොහොමද කියලා. ඒට අමතරව මේ අපනයන සංවර්ධන මණ්ඩලය නුවරට ගියා. නුවරට ගිහිල්ලත් ව්‍යාපාරිකයන්, මේ සුළු පරිමාණයේ ව්‍යාපාරිකයන් 250ක් එකතු කරලා ඒ අයගෙන් 25ක් තෝරලා වැඩපිළිවෙල දැනටම ආරම්භ කරලා තිබෙනවා ඒ ව්‍යාපාරිකයන් එක්ක. ඊට අමතරව මේ කුඩා ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එයාට වෙළඳ පොළක් නැතිවීම. එයාට වියදම් කරලා ගිහිල්ලා පිටරටවල වෙළඳ පොළක් හොයන්න බැහැ. ඒ අයගේ කර්මාන්ත බොහොම සුළු නිසා. ඒ නිසා අපේ අපනයන සංවර්ධන මණ්ඩලය ඒ ඩයස්පෝරාව යොමු කරලා මේ අයගේ මේ බඩුබණ්ඩ සේවාවන් ගන්න ක්‍රියාත්මක කරගෙන යනවා. දැනටමත් ක්‍රියාත්මක කරගෙන යනවා. ඉරිපස්සේ තවත් ප්‍රශ්නයක් අහනවා හුඟක් අය මාර්තු මාසේදී ලංකාවට යුරෝපයෙන් GSP Plus කියන ඒ GSP Plus කියන සහනය ලැබුණා. මේක අපිට අහිමි වුණා අවුරුදු 8කට විතර උඩදී. ඊට පස්සේ මේක අපිට ලබා ගන්න පුළුවන් වුණා. එතකොට අහනවා ඒ GSP Plus එකෙන් ලැබුණ වාසිය මොකක්ද කියලා. ඇතරම GSP Plus එක ලැබුණා ඊට පස්සේ අපි කරලා තියෙන්නේ අපි විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයේ යොමු කරලා යුරෝපයට ගිහිල්ලා ප්‍රංශයට ගිහිල්ලා වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අපි ජර්මනියේ, ප්‍රංශයේ, ඉතාලියේ ඔක්තෝබර් මාසයේ මුල් භාගයේ, ඒ වගේම හංගේරියාවට යන්න ඔක්තෝබර් මාසයේ අග භාගයේ. දැන් මෙතන මේක ඉලක්ක කරලා කරන දෙයක් GSP Plus එකේ සහනය ගැන මේ රටවල් වලට දැනුම් දීලා ඒ අයව මේකට මේ ක්‍රමය තුළට ගේන්න. මොකද GSP Plus එකෙන් අපේ මිල තරගකාරී මිලක් වෙනවා. ඒ තුලින් අපිට පුළුවන් අපේ වෙළඳපොළ වැඩි කර ගන්න. එතකොට 2018 දී මේ GSP Plus එක හරහා යුරෝපයට ඇඟලුම් එවීමෙන් වෙන 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 බඩු භාණ්ඩ දහස් ගාණක් තියෙනවා එවන්න පුළුවන්. නමුත් GSP Plus එක හරහා ඇඟලුම් වලින් විතරක් අපි බලාපොරොත්තු වෙනවා 2018 දී ඩොලර් මිලියන 350ක් නැත්නම් ඩොලර් ලක්ෂ 35,000ක් අපි බලාපොරොත්තු වෙනවා 2018 දී. මේ 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 GSP Plus එක හරහා පමණක් බලාපොරොත්තු වෙන මේ මේ ප්‍රමාණය. ඊට පස්සේ අපිට ළඟදී මේ රට තුලට ඇවිල්ලා තියෙන ආයෝජිකයන් සිටිනවා. විශේෂයෙන්ම කොරියාවෙන් ආනයන සංගම් පැමිණුණා. ඒ අය එක්ක සාකච්ඡා කරගෙන යනවා. කොරියාවට කොහොමද අපි අපේ අපනයනය වැඩි කරන්නේ මේ ආනයනය කරගෙන යන්නේ කියලා. කැනඩාවට කැනඩාව එක්ක වුණ ආයෝජිකයන් එක්ක ඇති වුණ සාකච්ඡාවල් හරහා ආහාර පිළියෙල කිරීම, වානේ කර්මාන්තය පිළිබඳව, ඒ වගේම විදුලිය හා ඉලෙක්ට්‍රොනික යන්ත්‍ර උපකරණ මේ රටේ නිෂ්පාදනය කරලා කැනඩාවේ ඒ ආයෝජිකයන් සමග සම්බන්ධ වෙලා කරන්න මම අවසන් කරනවා. ඒ වගේම ජපානය එක්ක මේ රට පැමිණිලා අපි B2B business to business සාකච්ඡාවල් ආරම්භ කළා. ඒ අය විශේෂයෙන්ම යොමු වෙන්නේ වර්ජින් කොකොනට් ඔයිල් කියලා කියනවා නැත්නම් සුපිරි පොල් තෙල් ඒ රටට ලබා ගන්න. ඒ ජපාන් අපනයනය කරන අය මොකද කිව්වේ? ඔව් මිල දර්ශකයේ ඉහළට යනවා පහළට යනවා. ඒක වෙන්නේ නියඟයක් තියෙනකොට ඉහළට යනවා නැත්නම් පහළට යනවා. ඒක ඔබතුමාටවත් මටවත් කටින් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙතන තියෙනවා ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ සැපයුම හා ඉල්ලුම අනුව. ඒක 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 ඔබතුමන්ලාට පාලනය කරන්න බැහැ. ඒක කාටවත් පාලනය කරන්නට බැහැ. ඒක ඉල්ලුම සැපයුම අනුව වෙන්නේ. නමුත් පාලනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒක ඇවිල්ලා අපනයනය. අපි කොහොමද අපනයනය කරන්නේ? අපනයනයට කොහොමද යොමු වෙන්නේ? රජය මොනවද දෙන දායකත්වය අපනයනයට? අපේ අපනයන සංවර්ධන මණ්ඩලය මුල් තැනක් අරගෙන ඒ දායකත්වය දීලා තමයි ඔය සුළුහා මධ්‍යම පරිමාණයේ අපනයන ව්‍යාපාර 2000ක් ඇති කරන්නත්, ඒ වගේම GSP Plus එකෙන් ඩොලර් මිලියන 350ක් 2018 දී ලබා ගන්නවා. ඒකෙන් සුළු ප්‍රමාණයක් මේ වසරේම ලැබෙයි කියලා සඳහන් කරන්න ඕනේ. ස්තුතියි
ගරු සිසිර ජයකොඩි මන්තුමා.
තුමනි ගරු ඉරාන් වික්‍රමරත්න මැතිතුමා අගමැතිතුමාගේ කතා ටිකම කිව්වා. අපනයන වර්ධනය කරනවා, කර ව්‍යවසායක වෙනවා, ආයෝජන වැඩි වෙනවා, සාකච්ඡා කරමින් යනවා, තව කට්ටිය එනවා සාකච්ඡා කරන්න, සැලසුම් හදනවා. ආණ්ඩුව ඇවිල්ලා අවුරුදු දෙකයි ආණ්ඩුව ඇවිල්ලා. කවුද ආපු ආයෝජකයෝ? රටේ විදේශ ආයෝජන 50%කින් පහත වැටලා. අපන ආනයන වියදම 22%කින් වැඩි වෙලා. අපනයන ආදායම් 2%කින් අඩු වෙලා තියෙනවා අද වෙනකොට. මුළු රටේ බඩු මිල එන්න එන්න වැඩි වෙලා පොල් මිල පොල් මිල
ගරු නියෝජ්‍ය ඇමතුමා
ගරු ඇමතුමා විනාඩි 7ට වාර්තා පෙන්න ඉඳිද කියන්නේ වාර්තා බලන්න ගිහිල්ලා වාර්තාවක් දැන් නැත්නම් වාර්තාව බලන්න වාර්තාහන ඉදන් ඇමතුමා වාර්තාහන
ගරු ඇමතුමා
වාර්තාව දැන් නැත්නම් වාර්තාව බලන්න වගකීමෙන් කියන්නේ
ගරු මන්ත්‍රීතුමා පළවෙනි එක ඔබතුමා කිව්වා මේ අගමැතිතුමා අගමැතිතුමාගේ දේ කියලා ඉවර වෙලා අගමැතිතුමා කියන දේ තමයි අපි ඔක්කොම කරන්නේ රජයක් හැටියට අපි එක වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක කරන්නේ අපි ඔක්කොම ඒකේ කොටස්
මගේ වෙලා වැඩපිළිවෙලක් වැඩපිළිවෙලා සාකච්ඡාව සම්මන්ත්‍රණේ එනවා සාකච්ඡා කරනවා යනවා මේ රටේ මේ මහ පොළවේ කරපු එක ආයෝජනයක් කියන්නේ අලුතෙන් පිටරට යවන්න අලුතෙන් නිෂ්පාදනයක් කියන්නේ ආනයින් අපනයින් අපේ එන්න එන්න තරේ වැඩි වෙනවා අද ආණ්ඩුව යෝජනා ගෙනල්ලා ආනයින වියදම වැඩි කිරීම තවත් වැඩි කිරීමට සහන දෙනවා
ආනයින කරේ අපේ යෝජනන් කෙරුවා මුදල්
ආනයින වියදම වැඩි වෙන යෝජනා කරන්නේ මේ රටේ කෘෂිකර්මාන්තය නගා සිරන තිබ දැන් පොල් මිල ගැන අහුවාම එලෝ පොල් පේනවා ඇමතුමාට කට උතරේ නියගේ තියනවලු දෙයනේ පොහොර සහනාධාරය කැපුවා පොල් ගොවියගේ ඒක ගැන ඇමතුමා නිස්සද්දයි දැන් පොල් නිෂ්පාදනයේ අඩුුනේ ඇයි පොහොර සහනාධාරය කපා හැරීම නිසා හැබැයි කෝටි දෙකහමාරක් කෘෂිකර්ම අමාත්‍යාංශයට අදත් ගෙවනවා කුලිය මාසෙකට කෝටි දෙකහමාරයි අවුරුදු පහට කෝටි 90යි මෙන්න කමාශල් සමාගමේ සභාපතිතුමා අද ඉල්ලා අස්සනවා කෘෂිකර්ම අමාත්‍යාංශයට තියෙන මේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කරපු තුසිත අල්ලොළුව මහතා අයින් එන්නේ කොළඹ කොමාශල් පෞර සමාගමේ සභාපති අස්සෙනවා උදේ කෑමට ලක්ෂ 15ක බිලක් ගෙවන්න කියලා බල කරනවා මට ගෙවන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ කියලා මෙන්න කෘෂිකර්මාන්තයේ හැටි එක කෘෂිකර්මාන්තයේ සහනයක් වශයෙන් බීජ ටිකක් දෙන්න පොහොර ටිකක් දෙන්න පැල ටිකක් දෙන්න අපේ ආණ්ඩුව ඒවා කළා ග්‍රාමීය මට්ටමේ දිවිනැගුම් ව්‍යාපෘති අර්ථයේ කෘෂිකර්මාන්ත ප්‍රබෝධයක් ඇති වුණා. කුඩා ගම්මානවල කොට්ටාස මට්ටමින් හැමතැනම නිෂ්පාදන වගා කටයුතු සිද්ධ වුණා. අද ඒ සියල්ලම කඩලා දාලා සුණු විසුණු කරලා විනාශ කරලා ආර්ථිකයේ පරිහානියට පත් කරලා තියෙනවා. උදේ කෑමට ලක්ෂ 15ක් ඉල්ලන්නත් නිකන් හිස්ස තියෙන අමාත්‍යාංශවලට මුදල් ගෙවන්නත් තමයි කෘෂිකර්ම අමාත්‍යාංශය කරන්නේ. දැන් අපේ පිටරටින් හාල් ගෙන්නනවා. අර්ලිය මුදලාලිගේ හාල් කිලෝ එක 136යි කීරි සම්බා. අද රුපියල් 100ට වැඩි හැම සහල් එකක්ම රටේ මිනිසුන්ට දෙයියන්ගේ හාල් කැවිලා තියෙන්නේ අද. ජීවත් වෙන්න විදියක් නැහැ රටේ එදිනෙදා බඩු මිල හැමදාම වැඩි වෙනවා. හැබැයි තවමත් කියනවා ආයෝජකයනවා අපි සාකච්ඡා කරනවා චීන ආයෝජකයනවා. දැන් මොකද කරන්න යන්නේ? දැන් ආණ්ඩුවට එක්කම විසුම ඉන්දියාවත් එක්ක ගිවිසුමක් අත්සන් කිරීම රටේ වෘත්තිකයන්ගේ මට්ටමින් බරපතල විවේචනයක් ඇති වුණා එක්තා ගිවිසුම සම්බන්ධයෙන්. අපි වගකීමෙන් කියනවා ආණ්ඩුව මේ රටේ වෘත්තිකයන්ව නොමග යවලා ඇස් වහලා එක්තා ගිවිසුම හොරෙන් ක්‍රියාත්මක කරනවා. අද ඉන්දියානු සංචාරක වීසා මත එන කුලීකම්කරුවෝ ලංකාවේ හෝටල් කර්මාන්තයේ ගිලගෙන තියෙන්නේ පරිගණ කර්මාන්තයේ ගිලගෙන තියෙන්නේ රූපලාවන්‍ය ශේෂ්ත්‍රයේ ගිලගෙන තියෙන්නේ අද 240,000 මේ පාර්ලිමේන්තුවේ වාර්තා සංචාරක වීසා මත ඉන්දියානු 240,000 එනවා. ආගමන විගණ පාලකගෙන් අපි ඇහුවා කියන්න ගියාය කොච්චරද කියලා කට උත්තර නැහැ. එනිසා එක්තා ගිවිසුම හොරෙන් ක්‍රියාත්මක කරමින් යනවා. රටේ වෘත්තිකයන්ගේ සියලු දෙනාගේම අපේ වෙළඳ ශේෂයේ බරපතල හිඟයක් තියෙනවා. එහෙමනම් අපි අපනයන වැඩි කරන්න ඕනේ. ආණ්ඩුව එකම තුරුම්බු වුණේ ඩොලර් එක පාවෙන්න දුන්නා. ඒකයි සරල ආර්ථික විද්‍යාව 154 කළා. මොකද්ද මොන ශේෂ්ත්‍රයේද කෘෂිකර්මාන්තංශයේ හෝ අනිකුත් අංශවල අපනයන වර්ධනයක් උනේ? ඩොලර් එක වැඩි කලයි කියලා උනේ. අපි වගේ රටක් සියලුම දේවල් ඉදිකට්ටේ ඉඳන් ටැක්ටරේ දක්වා සියලුම දේවල් පිට රටෙන් වැඳගෙන ගෙන්න රටක් කියලා අපේ රට. දැන් ආන ඩොලර් එක වැඩි වෙනකොට ආනයන වියදම වැඩි වෙනවා. ඒක පාරිභෝගිකයට බර වැඩි වෙන ඕකයි සරල ආර්ථික විද්‍යාව. මේ මහපොළොවේ තියෙන ආර්ථික විද්‍යාව ඕකයි. දැන් මොකද සිද්ධ වෙන්නේ? මිනිස්සුන්ට එදිනෙදා ජීවත් වෙන්න බැරි තැනකට මේ රට පරිවර්තනය කරලා තියෙනවා. ඕ සියලුම කර්මාන්ත ශේෂ්ඨ, තඹ කර්මාන්ත වෙන්න පුළුවන්, පිත්තල කර්මාන්ත වෙන්න පුළුවන්, ලෝහ කර්මාන්ත වෙන්න පුළුවන්, ලීසි තෙල් වලින් හදපු නිෂ්පාදනය වෙන්න පුළුවන්. දයගමගේ මැතිතුමා දන්නවා මේවා. අද සියලුම නිෂ්පාදකයෝ කිසිම ව්‍යාපාරිකයෙක් අද සතුටින් නැහැ. තමුන්නාසලගේ ආණ්ඩුව ආවම ව්‍යාපාරිකයෝ හිතුවා හොඳ UMP ආණ්ඩුවක් ආවම කියලා. මොකද උනේ? අද ව්‍යාපාරිකයෝ නන්නත්තර වෙලා හැම ශේෂ්ඨයකම එදිනෙදා ව්‍යාපාර කටයුතු කරපු සියලුම මිනිස්සු ෆිනෑන්ස් ගෙවා ගන්න බැරුව කර්මාන්ත වහනවා, ආයෝජන නවත්තනවා. රටේ ආර්ථිකය පත් වෙලා තිනෝකයි. ඊට අමතරව ඊයේ වඩ විට රොහින්යා කැරලිකාරයෝ ලංකාවට එනවා. තිරිකුණාමලෙන් බෝට්ටු වලින් එනවා. මවක් කීමෙන් කියන්නේ රොහින්යා කැරලිකාරයෝ බෝට්ටු වලින් එලා බහිනවා. වෙනම මියන්මාරෙන් එන්නේ. ඔබතුමා රිදෙන්න එපා. මේක ජාතික ප්‍රශ්න කතා කරන වේදිකාවක් හින්ද කියන්නේ. කිසිම ජාතියකට අපහාස කරන්නේ නෙමෙයි. මේ රටේ තියෙන ප්‍රශ්න වලට අමතරව නැති ප්‍රශ්න ටිකක් මේ ඇති කරගෙන යන්නේ. තියෙන ප්‍රශ්න වලට අමතරව නැති ප්‍රශ්න ඇති කරනවා. අද මොනවද කතා කරන ලොකුම බොරුව? බෙහෙත් මිල අඩු කළයි කියලා කියනවා. ඉතාම වක්කීමෙන් කියන්නේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව නිෂ්පාදනය කරපු සීලම බෙහෙත් වර්ග දැන් නවත්තලා තියෙන්නේ. ඔක්කොම ඉන්දියාවෙන් ගෙන්නන්නේ. බාල වර්ගයේ බෙහෙත් ඉන්දියාවේ පේමන්ට් වල හදලා බෙහෙත් තමයි අද ලාභයට විකුණන්නේ. අද ලෙඩ හොඳ වෙන්නේ
නැහැ.
අපි දන්නවා මාර්ගම පිළිකා රෝහලේ ඉතාම උසස් ගණයේ පිළිකා වලට දෙන බෙහෙත නවත්තලා එක 140,000 වෙනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා කියනවා මා හරි උදාරයෙන් අපි රුපියල් 80,000ට බෙහෙත රුසියාවෙන් ගෙනාවා කියලා. වෛද්‍යවරු 1,000 කියනවා ගුණත්වය වෙනස් කියලා. ඔබ දන්නවා, මේ ගරු මන්ත්‍රීතුමාලා දන්නවා බෙහෙත් වර්ගයේ ක්වොලිටිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඒ බෙහෙත් වර්ගයේ රසායනික සංයුතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාද බාල වර්ගයේ බෙහෙත් ඉන්දියාවේ පේමන්ට් වල හදන බෙහෙත් අද ව්‍යාපාර කරන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා. එතුමගේ නෑදෑයෝ ටික දාගෙන තමයි මේ කම්පැනි හදලා තියෙන්නේ. මම සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂයේද කිව්වා, උත්තර දුන්නේ නැහැ. හැබැයි
ගරු මන්ත්‍රීතුමා කතා කරන්නේ
මේ කියන්න ඕනේ.
පාර්ලිමේන්තුවේ කියන්නේ සෞඛ්‍ය අමාත්‍යතුමා දැනගන්න ඕනේ. සෞඛ්‍ය අමාත්‍යතුමා නෙමෙයි ඒක ඇමතියෙක්වත් නෑ. ඒක ඇමතියෙක්වත් නෑ. සෞඛ්‍ය අමාත්‍යතුමා නෙමෙයි ඒක ඇමතියෙක්වත් නෑ. අපේ දයගමගේ අමාත්‍යතුමා අපි එතුමාට ගරු කරනවා. එතුමා හොරෙක් නෙමෙයි. අපි එතුමාට ගරු කරනවා. මේ ඇමති මණ්ඩලේ නෑ. ඒ නිසා බාල වර්ගයේ බෙහෙත් දෙන්නේ රෝග සුවපත් වෙන්නේ නෑ. පිළිකා රෝගය ඇතුළු සියලු බෙහෙත් වලට ගන්න රෝගීන් අද ගෙදර යනවා වෙනත් දේශීය ක්‍රම යොදාගෙන. දේශීය ඖෂධ නීතිගත සංස්ථාවත් ආයුර්වේද නීතිගත සංස්ථාව බෙහෙතුත් පිටරටින් දැන් ගෙන්නනවා. අපිට හදන්න පුළුවන් අපේ දේශීය ආයුර්වේද ක්‍රමත් ඔක්කොම කාබාසිනිය කරලා දාලා තියෙන්නේ. ඔන්නෝකයි බෙහෙත් වලට වෙලා තියෙන තත්ත්වේ. ඒ නිසා ලාභ කලයි කියන බෙහෙත් වල තත්ත්වෙත් ඒකයි. ඒකනුත් කරන්නේ ආනයනේ වැඩි කර ගැනීම විතරයි. ආනයන වැඩි කර ගන්නවා. ඉන්දියාවෙන් බෙහෙත් ටික ගෙනනවා බොරුවට උජාරුවට කියන ලැජ්ජ නැතුව විලි ලැජ්ජ නැති ආණ්ඩුවක් ලැජ්ජ නැතුව කියනවා බෙහෙත් අඩු කලයි කියලා. ලෙඩ අඩු වෙලා නැහැ. ඒ මේ බෙහෙත් බිව්වාම ලෙඩ වැඩි වෙනවා. ඒකයි වෙන්නේ. ඒ නිසා රටේ ජනතාව ලෙඩ බවට පත් වෙලා තියෙනවා.
මහා මූද ධර්මන්තුමා කාලය අවසානයි.
මම නවත්තනවා. ගරු සභාපතිතුමනි අවසාන වශයෙන් කියනවා මම උත්තර දෙන්න යන්නේ නැහැ. ජයම්පති මන්ත්‍රීතුමා ලොකු විස්තරයක් කළා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන්. හැබැයි එතුමා හදපු අතුරු කමුට වාර්තා මේ වාර්තාව එකම එක වගන්තියක් කියලා මම නවත්තන්නම්. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවනි ව්‍යවස්ථාවේ ඒකී යන වචනේ තියෙනවා. ඊළඟට ඒක ඉංග්‍රීසියෙන් තියෙන්නේ යුනිටරි කියලා. 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒක දෙමළෙන් තියෙන්නේ ඔඩියන්චි කියලා. ඔට්ටියම් පච්චි කියලා තමයි ඒක දෙමළ භාෂාවෙන් තියෙන්නේ. නමුත් අද වෙනකොට මේ අතුරු කමුට වාර්තාවේ දෙමළ භාෂාවෙන් තියෙන්නේ ඔරියම් පත්තු නාඩු කියලා. හරිද? ඔරියම් පත්තු නාඩු කියලා තමයි අතුරු වාර්තාවේ තියෙන්නේ. ඒ නිසා ඔරිමිත්ත නාඩු. ඒ නිසා අපේ ආණ්ඩුකම් ව්‍යවස්ථාවේ ඒකීය යන වචනේ දුන්න අර්ථ නිරූපණය සම්පූර්ණ වෙනස් කරමින් තමයි මේ කරන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට තියෙන්නේ ආණ්ඩුකම් ව්‍යවස්ථාව කාපල්ල කියලා කියන්නේ විතරයි මේගොල්ලන්ට. ආණ්ඩුකම් ව්‍යවස්ථාව කන්නේ විතරයි රටේ මිනිස්සුන්ට වෙන කණ්ඩ දෙයක් නැහැ. ජීවත් වෙන්න විදියක් නැහැ. ආර්ථිකය විනාශෙලා රට විනාශ කරලා තමුන්නාසලා තියෙන්නේ. බොහොම ස්තුතියි පුතුමා.
ස්තුතියි ගරු දයාගමගේ ඇමතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද විශේෂයෙන්ම මේ අපනයනය දිරිගන්වන්න අද අපි මේ ක්‍රියාත්මක කරන පනත පිළිබඳව කතා කරන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. විශේෂයෙන්ම අපේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා ඒ කරපු දේවල් මේ කතා කියපු දේවල් ගැන මම හිතන්නේ මම මේ අවස්ථාවේදී රජය වෙනුවෙන් යමක් කියන්නට ඕනේ. මොකද විශේෂයෙන්ම රාජිත ඇමතිතුමා මෙතන නැති අවස්ථාවේ කතා කර අපි බෙහෙත් ගැන කතා කරොත් එහෙම රාජිත ඇමතිතුමා කරේ බෙහෙත්වල නොයෙකුත් වෙළඳ නාමවලින් බෙහෙත් නිකුත් කරනවා. එතකොට සමහර දොස්තර මහත්තුරු කියන්න කනගාටුයි. ඒගොල්ලන්ට මේ බෙහෙත් නිකුත් කරනකොට තුන්ඩුව ලියනකොට ඒගොල්ලන්ට 10%-15% වෙනම ගිණුමකින් ඒගොල්ලන්ට ලැබෙනවා. එතකොට ඒගොල්ලෝ මේ බෙහෙත් නම් කරලා එක එක කොම්පැනි නම් වලින් තමයි ඒ බෙහෙත් නිකුත් කරන්නේ. එතකොට අහිංසක ජනතාව අර ලෙඩා සුවපත් කරගන්න කියලා අර බෙහෙත් අරගන්නකොට තමන්ගේ දේපලත් සමහර වෙලාවට විකුණලා තමයි ඒව ගත්තේ. නමුත් අද ගත්තොත් එහෙම පිළිකා රෝගයට වෙනදා ඒ රජයෙන් නොදෙන බෙහෙත් පමා අද රජයෙන් දෙනවා. ඒ වගේම හෘදය වස්තුවට අපි අරගත්තොත් එහෙම ස්ටෙන්ට් එකක් දාන්න වෙනදා මුදල් දුන්නේ නැහැ ආණ්ඩුවෙන්. ඒ නමුත් ඒවත් අද සෞඛ්‍ය අමාත්‍යාංශය අද ඒවත් ජනතාවට රජයේ රෝහලකින් ඒක නොමිලේ ලබා ගන්න පුළුවන් ක්‍රමයක් සකස් කරලා දීලා තියෙනවා. ඒක නිසා මේවා නිකම් මේ මාධ්‍යයට යන්න කතා කරාට අද ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒ දීලා තියෙන සහන ගැන විශේෂයෙන්ම රාජිත ඇමතිතුමාට මගේ ගෞරවය ස්තුතිය විශේෂයෙන්ම ප්‍රකාශ කරනවා. ඒ වගේම අද අපි අරගත්තොත් මේ කතා කරා නොදන්න දේවල් මම හිතන්නේ සිසිර ජයකොඩි මන්ත්‍රීතුමා මේ ප්‍රාදේශීය සභාවෙන් මෙතනට ඇවිල්ලා ඉවර වෙලා මේ මම හිතන්නේ අද කතා කරන්නේ අර ලිඳ ඇතුලේ ඉන්න අර ගෙම්බෝ වගේ ඇත්තටම මේ මං හිතන්නේ මේ ලෝකෙ ගැන රට ගැන හරි අවබෝධයක් නැතුව එතුමා කතා කරන දේ ගැන මම වැඩිය කියන්නේ නැහැ. මොකද ඒකට කියන්නේ අනේක කිසිම තීරුමක් නැහැ. අපේ මගේ කාලේ ඉතාමත්ම කෙටි කාලයක් තියෙන නිසා අපිට විශාල දැක්මක් තියෙනවා. අපි විශාල සැලසුමක් අද අපි සකස් කරලා ඒක ක්‍රියාත්මක කරනවා. අවුරුදු දෙකක් තුල අපිට කරන්න උනේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය කෙටි කාලීනව ණය අරගෙන අවුරුදු දෙකකට ඉස්සෙල්ලා එතුමා බැලුවා මේ මැතිවරණයට ගිහිල්ලා කොහොම හරි මේක දිනාගෙන ඉවර වෙලා ඊට පස්සේ ජනතාවට දාන්න පුළුවන් බදු ටික ඔක්කොම දාලා ඉවර වෙලා තමන්ගේ පවුල තව තව තර කරන්න. නමුත් ඒකට ජනතාව ඉඩ දුන්නේ නැහැ. ජනතාව ජනවාරි 8 වෙනිදා එදා මේක වෙනස් කරා. වෙනස් කළ ඉවර වෙලා මේ අවුරුදු දෙක තුල අපි ඒ ආර්ථිකේ ඒ ණය බර අර ණය බෝම්බේ පුපුරන්නේ නැතුව අපි කරේ තියාගෙන අද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ඒ ලෝකයේ අපවාදයට පත් වෙලා තිබුණු අපේ රට අද මුළු ලෝකෙම පිළිගන්න රටක් බවට පත් කළ ඉවර වෙලා අද අපිට දැන් අර ගිනි පොලියට ගත්ත ණය වෙනුවට අද අපිට පුළුවන් වෙලා තියෙනවා ADB එකෙන් World Bank එකෙන් ඒ වගේ ඉතාමත්ම අඩු පොලියට සහන පොලියට ණය ලබා ගන්න. අද කතා කරනවා සංවර්ධනය ගැන. එදා රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ඒ හොයලා දුන්න මුදල් වලින් තමයි ගාල්ලට වෙනකන් අධිවේගී මාර්ගය හැදුවේ. ඔය ඔක්කොම මාර්ගත් එක්කලා කිලෝමීටර් 165ක් තමයි හදලා තිබ්බේ. අපි මේ අවුරුදු 4 ඉවර වෙනකොට 2020 වෙනකොට අපි මේක දෙගුණයකින් වැඩි කරනවා. ඉතින් ඒ ගැන අපි සංවර්ධනය ගැන කතා කරන්න ගියොත් හැමදාම සංවර්ධනය කරේ කවුද කියන එක රටේ ජනතාව දන්නවා. ඒ නිසා මම ඒ ගැන විශේෂයෙන් වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද අපි අපනයනය වැඩි කරන්න ඕනේ. ඒ අපනයනය වැඩි කරන්න නම් අනිවාර්යයෙන්ම අපේ කෘෂිකර්මය අපි දියුණු කරන්නට ඕනි. එතට අපේ කෘෂිකර්මය දියුණු කරන්න අපි මොනවාද අරගෙන තියෙන වැඩපිළිවෙලවයි. අපි අරගත්තොත් විශේෂයෙන්ම මගේ අමාත්‍යංශයෙන් අද අපි ඇති කළ තියෙන අලුත් ව්‍යාපෘතියක් මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමත් දන්නවා අපි දැනට කරගෙන යන ව්‍යාපෘති මොනවද කියලා ඉවර වෙලා විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ තේ ගත්තොත් එම තේ වලින් තමයි අපිට ඇඟලුම් වලට පස්සේ වැඩිම ආදායමක් ලැබෙන්නේ ඩොලර් මිලියන 1300ක්. එතකොට අපි ලෝක තේ වල වෙළඳපොළ ගැන බැලුවොත් එම ඩොලර් මිලියන 7000ක් තියෙන එකෙන් තමයි අපි 1300ක් ලබා ගන්නෙ. නමුත් අද අපි ස්පයිසස් කුළුබඩු වෙළඳපොළ ගත්තොත් එම ලෝකේ කුළුබඩු වෙළඳපොළ තියෙනවා ඩොලර් මිලියන 36000ක්. ඒ ඩොලර් මිලියන 36000න් අපිට ලබා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 340ක් විතරයි. කුරුඳු වලින් ඩොලර් මිලියන 160 අපි බලාපොරොත්තු වෙනවා 2020 ඉවර වෙනකොට මේක කොහොම හරි ඩොලර් බිලියනයක් වෙනකන් ගේන්න. ඒ වගේම අනිත් අපේ අනිත් කුළුබඩු එක්ක ඩොලර් මිලියන 1500කට ගේන්න. මේකට අද වෙනකොට කුරුඳු සැකසුම් කරුවන් ගත්තොත් ඒගොල්ලන්ට අපි විශ්වවිද්‍යාලයත් එක්ක එකතු වෙලා අපි සහතිකයක් ලබා දෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද අද අපි GSP+ බදු සහනය ලබා ගත්තට අපිට ඒ GSP+ බදු සහනයේ නියම ප්‍රයෝජනයක් ගන්න. මොකද අපි මිලියන 700ක වෙළඳපොළක් අද අපි ලබා දීලා තියෙනවා. නමුත් අපිට ඒ යුරෝපයේ තියෙන රටවල් වලට අපිට පුළුවන් කමක් නැහැ ඒව අපනයනය කරන්න. මොකද ඒ තත්ත්වයට අපිට කුරුඳු නිෂ්පාදනය කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට ඒක නිසා අපේ කර්මාන්ත ශාලා ඒ කුරුඳු සැකසුරුකරුවම් ඒගොල්ලන්ට අපි ඒ පුහුණු වැඩපිළිවෙලක් දීලා අපි ඒගොල්ලන්ව ඒ තත්ත්වයට අපි ගේනවා. මේ අවුරුද්දේ අපි පටන් අරගත්තා. අපි ලබන අවුරුද්ද වෙනකොට බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් 10000කට සහතික ලබා දෙන්න. ඒ වගේම කුරුඳු 52%ක්ම යන්නේ මෙක්සිකෝවට. එතනින් තමයි ඒකේ වැලියු ඇඩිෂන් එක අගේ දාමේ වැඩි කළා ඒවා පිටරට යවන්නේ. එතකොට දැන් අපි බලනවා ඒක අපේ රටෙන් මේ අගේ දාමේ වැඩි කළා යවන්නේ. ඒ වගේම අපි අරගත්තොත් අඹ ටීජර්සි අඹ වගාවේ ඩොලර් මිලියන 300ක් ඉලක්ක කරගෙන අද අපි අඹ පැල මිලියනය පන්නල හිටවනවා මේ අවුරුද්ද ඉවර වෙනකොට. ඊළඟ අවුරුද්ද වෙනකොට අපි තවත් මිලියන 1.5ක් හිටවලා අපි බලාපොරොත්තු වෙනවා 2020 අවසන් වෙනකොට මිලියන 300 ඉලක්කයට යන්න. ඊළඟට අන්නාසිත් අපි ඩොලර් මිලියන 300ක ඉලක්කයකට යනවා. ඊළඟට අපි අරගත්තොත් එම ජල ජීවි වගාව පෞගිය රජයෙන් ඉස්ස වගාව අපි අරගත්තොත් ඒක සම්පූර්ණයෙන්ම විනාශ කරා. එක එක තැන්වල අනවශ්‍ය ආකාරයට දේශපාලන බලපෑම් කළා. ඒවට ඒ ඉඩම් එක එක විදියට මංකොල්ල කාලා අවසානයේදී ඒ ලෙඩ රෝගවලින් ඒ ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. අද ඒ ව්‍යාපාරය නැවත අපි යථා තත්ත්වයට පත් කරන්න මම බලාපොරොත්තු වෙනවා ඩොලර් මිලියන 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් ඉදිරි මාස 7 ඇතුළත වියදම් කළ ඉවර වෙලා එතනින් අපි ඩොලර් මිලියන 100ක ආදායමක් ලබන්න. ඒ වගේම ජල ජීවි වගාව තුලින් එතකොට අපිට ඉස්සෝ විතරක් නෙමෙයි මුහුදු කූඩැල්ලන් කකුලුවන් ඒ වගේම තිලාපියා සීබාස් වැනි මාළු. එතකොට අපේ රටේ වැව් 38000ක් තියෙනවා. එතකොට මේ වැව් 38000ෙන් නියම ප්‍රයෝජනයක් අපි ලබා ගන්නෑ. ඒවටත් අද වෙනකොට අපි වැඩපිළිවෙල සකස් කළා. දැන් වෙනකොට වැව් 75කට විතර අපි අලුතෙන් මාළු දාලා දැන් අපි බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් 2020 වෙනකොට ඩොලර් මිලියන 1500ක මත්ස්‍ය අපනයනය තුළින් ආදායමක් ලබා ගන්න. එතකොට මේ ආකාරයට අපි බලාපොරොත්තු වෙනවා අපේ අපනයන ආදායම 2020 වෙනකොට කෙසේ හෝ දෙගුණයක් කරන්න. මේක තමයි අගමැතිතුමාගේ ඉලක්කය. මොකද නැත්නම් අපිට මේ ණය ටික අපිට ගෙවන්න පුළුවන් කමක්
නැහැ.
මේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය දැනටත් රට තුළ සිද්ධ වෙනවා. කොපමණ මේ
මත්ස්‍ය අපනයනයක් මේ වෙද්දී මිරිදිය කර්මාන්තයෙන් කෙරෙනවද කියන එක ඔබතුමාලඟ ඇතිනම් දැනගන්න කැමති.
ඔබතුමා අහන ප්‍රශ්නයට මම හරිම ෆිගර්ස් ඔක්කොම ඔබතුමාට මම ලබා දෙන්නම්. නමුත් අපි සැලසුම් කරන්නේ අපි අරගත්තොත් එහෙම තුන්ගුණයකින් හරියටම අවුරුදු දෙකක් යනකොට අපේ මිරිදිය මත්ස්‍ය අශ්වෙන්න වැඩි කරන්න. මොකද අපිට වෙළඳ පොලත් එක්ක අපි අරගත්තොත් වෙළඳ පොලට දැනට GSP+ බදුසහනයත් එක්කලා අපිට හොඳ මිලක් ලබා ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මගේ කාලේ ගොඩක් කතා කරන්න ගියොත් මට මේ ටික කියන්න බැරි වෙනවා. ආ
ඉසිම මිරිදිය මත්ස්‍ය අපනයනයක් මේ වෙද්දි සිද්ධ වෙන්නේ
නැහැ. ඇත්ත වශයෙන්ම අපනයනය සිද්ධ කරන්න තරම් අපිට වෙළඳ පොලට මිරිදිය මසු නැහැ.
ඇති වෙන්න පාරවල් වල එල්ලගෙන
අන්න ඒක තමයි. ඒක ඒක තමයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ රටේ නිෂ්පාදනය අපි වැඩි කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා කියපු එක හරි. එතකොට අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්නේ නැතුව අපිට කවදාවත් අපනයනේ වැඩි කරන්න බෑ. ඒක නිසා තමයි අපි නිෂ්පාදනය වැඩි කරන වැඩපිළිවෙල අද ක්‍රියාත්මක කරගෙන යන්නේ. නිකම් බොරුවට අපි අපනයනය කරනවා කිව්වයි කියලා අපිට කරන්න පුළුවන් කමක් නැහැ. අපි අරගත්තොත් අද දැන් මෙතන කිව්වා අපි පැල දුන්නා කියලා 2014 දීපු පැල වගේ අද ඒ හිටවපු පැල වගේ 4 ගුණයක් අපි මේ අවුරුද්ද වෙනකොට හිටවනවා. ඒ ගම්බිරි සහ අනිත් අපනයන භෝග. ඉතින් ඒකේ ප්‍රතිඵල එකපාරට ගන්න බෑ. මේ පැලයක් හිටවපුවම මේකේ අස්වැන්න අපිට ගන්න පුළුවන් අවුරුදු දෙකහමාරකට පස්සේ. අපි පොඩ්ඩක් පිටිපස්සට ගියා. විශේෂයෙන්ම මේ ගං වතුරයි ඒ වගේම අනිත් පැත්තට ඒ කාලගුණ විපර්යාස නිසා අපිට පොඩි පසුබෑමකට අපිට ලක් වෙන්න වුණා. නමුත් අපි සැලසුම් කරලා තියෙන විදිහට ඒක ක්‍රියාත්මක කරගෙන යනකොට අපිට ඒක කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. එතන මේ ආකාරයට විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ මම ඊශ්‍රායලයට ගියාම මම දැක්ක දේ තමයි ඒගොල්ලන්ට වතුර නැතුව ඒක සම්පූර්ණයෙන්ම කිලෝමීටර් 100 ගණනක් ඒගොල්ලෝ වතුර ගෙනල්ලා ඉවර වෙලා ඒගොල්ලන් ඒ ඇග්‍රිකල්චර් මොඩර්නයිසේෂන් නවීකරණය තුලින් විශාල අස්වැන්නක් ලබා ගන්නවා. ඒතර අපි බලාපොරොත්තු වෙනවා ඒ ඊශ්‍රායලයේ ඒ තාක්ෂණය ලංකාවට ගෙනල්ලා අපේ වගාකරුවන්ට ඒ තාක්ෂණය ලබා දීලා අපේ අස්වැන්න විතරක් නෙවෙයි ඒ නිෂ්පාදනත් ඒ තත්ත්වයේ නිෂ්පාදන අපි ඇති කරලා අපනයන වෙළඳ පොලට අවශ්‍ය කරන ආකාරයට ඒවා යවන්න. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා බිස්නස් ඉන්කියුබේටර්ස්. දැන් අපි අලුතෙන් ව්‍යාපාර පටන් අරගන්නකොට දැන් ඒ වගේ අපේ අමාත්‍යාංශය යටතේ අපි පටන් අරගත්තා. දැන් ඊශ්‍රායලයේ තියෙනවා මේ බිස්නස් ඉන්කියුබේටර්ස් පටන් අරගත්තම ඒකට මිලියන 600ක් රජය දෙනවා. තව මිලියන 600ක් ඒගොල්ලෝ නම් කරලා තියෙන පුද්ගලික ව්‍යාපාරයක් දෙනවා. එතකොට කවුරු හරි කුඩා කෙනෙක් පටන් අරගත්තොත් එහෙම එයාට ඒ මුදල් වලින් එයාගේ ව්‍යාපාරේ එයා අලුත් සොයා ගැනීම ඉදිරියට ගෙනියන්න පුළුවන් සම්පූර්ණ සාර්ථකත්ව ව්‍යාපාරයක් ගොඩනගන්න උදව් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒතර අපිට ඒ තරම් මුදලක් අපිට දෙන්න බැරි වුණත් මම මගේ අමාත්‍යංශය යටතේ මේ බිස්නස් ඉන්කියුබේටර්ස් පටන් අරගත්තා. ඒකත් අපි මේ පාර අපි අයවැයනුත් මුදලක් වෙන් කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඒවා ඉදිරියට ගෙනියන්න. ඒ වගේම විශේෂයෙන්ම අපනයනය වැඩි කරන්න අපේ පැකේජින් ඉන්ඩස්ට්‍රි එක සැකසුරුවම් කර්මාන්තයත් අපි දියුණු කරන්න ඕනේ මීට වඩා. එතකොට මෙවැනි වැඩපිළිවෙළවල් අපි විශාල ප්‍රමාණයක් දැනට පටන් අරගෙන තියෙනවා. ඒකට අමතරව කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙලේ ව්‍යාපෘතිය තුළින් අපි කුඩා ව්‍යාපාරිකයන්ටත් අවස්ථාවක් දීලා තියෙනවා. ඒගොල්ලන්ගේ අතේ තියෙන මුදුල පොඩි වුණත් කියන්නේ 120ක් අතේ තියෙනවා නම් එයාට පුළුවන් 120ක ව්‍යාපෘතියක් පටන් අරගන්න. ඒතර මෙන්න මේවැනි ආකාරයට අපි මේ පිටරට ඉන්න ව්‍යාපාරිකයන්ට නෙමෙයි දේශීය ව්‍යාපාරිකයන් ගොඩනගෙන වැඩපිළිවෙලක් තමයි අපි ක්‍රියාත්මක කරලා තියෙන්නේ. බොහොම ස්තුතියි.
ස්තුතියි වන්ඩබල් MHM RS.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. සභකේ තලමිදාංග උරුප්‍රනවකලේ இன்று ஏற்றுமதி அபிவிருத்தி சட்டம் மற்றும் மீள் ஒப்படைப்பு சட்டத்தின் மேல் விவாதத்தில் கலந்து கொள்வதற்கு மகிழ்ச்சி அடைகின்றேன். உண்மையில் இந்த நாட்டின் பொருளாதாரத்துக்கு மிகவும் பளிச்சக்கின்ற விடயம் ஏற்றுமதி. எனவே அந்த விடயம் சம்பந்தமாக புதிய நல்லாட்சி அரசு இந்த ஏற்றுமதியை ஊக்குவிப்பதற்காக பல்வேறு சலுகைகளை வழங்கி வருவது அட்டு மகிழ்ச்சி அடைகின்றேன். மேலும் இன்று உண்மையில் இந்த சபையில் அண்மையில் வெளியிடப்பட்ட அரசியலமைப்பு தொடர்பான இடைக்கால அறிக்கை சம்பந்தமாக சில அவதானங்களை செலுத்தலாம் என்று விரும்புகின்றேன். இந்த நாட்டின் புதிய நல்லாட்சி அரசு வந்த பின்பு புதிய அரசியலமைப்பை உருவாக்குவதற்காக இந்த சபையினை அரசியலமைப்பு நிர்ணய சபையாக மாற்றியது. அந்த தொடர்ச்சியில் இப்பொழுது அந்த சபையின் வழிகாட்டுதல் குழுவின் இடைக்கால அறிக்கை இன்று முன்வைக்கப்பட்டிருக்கின்றது. இந்த அறிக்கையில் குறிப்பாக நாம் பிரதிநிதித்துவப்படுத்துகின்ற கிழக்கு மாகாணம் சம்பந்தமாக சில முன்மொழிவுகளை வழிகாட்டுதல் குழு யோசனைக்கு எடுத்திருக்கின்றது. அது ஏற்கனவே அரசியலமைப்பில் உள்ள மாகாணங்களை இணைக்கின்ற சரத்தினை ஒரு விடயமாகவும், அதே நேரம் இரண்டாவது விடயம் மாகாணங்கள் இணைவதற்கு அரசியலமைப்பில் இடம் இருக்கக்கூடாதென்றும், மூன்றாவது விடயமாக வடகிழக்கு தனியொரு மாகாணமாக இருக்கலாம் என்றும் கூறப்பட்டிருக்கின்றது. இந்த வடகிழக்கு தனி மாகாணம் என்ற விடயம் நான் நினைக்கின்றேன் இது தமிழ் தேசிய கூட்டமைப்பினால் கிழக்கு மாகாணத்தை வடக்கிடம் இணைக்க வேண்டுமென்ற அவர்களுடைய கோரிக்கையாக அது முன்வைக்கப்பட்டிருக்கின்றது. இந்த இடத்தில் நாங்கள் கிழக்கு மாகாணத்தைச் சேர்ந்த மக்கள், அங்கிருக்கின்ற சகல சமூகத்தைச் சேர்ந்தவர்களும், கிழக்கிலுள்ள முஸ்லீம் மக்கள், அதேபோன்று தமிழ் மக்கள், சிங்கள மக்கள் எல்லோரும் விரும்புவது தங்களுடைய மாகாணம் தனியொரு மாகாணமாக இருக்க வேண்டும் என்பதை, அதே நேரம் இந்த மக்களின் விருப்புகளுக்கு மாற்றமாக அங்குள்ள மக்களின் அவர்களுடைய கருத்தரிப்பு மாற்றமாக கூட்டமைப்பு இன்று வலுக்கட்டாயமாக அந்த மாகாணத்தை இந்த பாராளுமன்றத்தின் ஊடாக இணைக்கலாம் என்று எண்ணுகின்றார்கள். நாங்கள் கூட்டமைப்புக்கு சொல்ல வேண்டிய விடயம், நீங்கள் வரலாற்றை திரும்பி பார்க்க வேண்டும். உங்களுடைய கடந்த 60 வருட காலத்துக்கு மேற்பட்ட போராட்டத்தில் அதிகார பகிர்வை வேண்டுமென்று சொல்லுகின்ற விடயத்தில் நீங்கள் இன்று தடம் புரள்கிறீர்கள், வேறு திசைக்கு செல்லுகின்றீர்கள் என்றுதான் நாங்கள் கூற வேண்டும். ஏனென்றால் உங்களுடைய கட்சியின் ஸ்தாபகர் தந்தை செல்வநாயகம் கூட 56ஆம் ஆண்டு திருமடை மாநாட்டில் கிழக்கில் முஸ்லீம் மக்களை கரிசனை கொண்டு சிங்கள மக்களையும் கரிசனை கொண்டு 2 அல்லது 2க்கு மேற்பட்ட மாகாணங்கள் உருவாக்கப்பட வேண்டும் என்று, பிராந்தியங்கள் உருவாக்கப்பட வேண்டும் என்று தெளிவாக கூறியிருந்தார். இதே பின்பற்றித்தான் விடுதலை புலிகள் மிக உச்சகட்ட பலத்தில் இருக்கின்ற பொழுது, அவருடைய 1000 சமநிலை மிகவும் உச்சத்தில் இருக்கின்ற பொழுது கூட அதற்கு அஞ்சாமல் தமிழ் தேசிய கூட்டமைப்பின் தமிழர் விடுதலை கூட்டணி தலைவர்களாக இருந்த சிவசிதம்பரம், நீலன் திருச்செல்வம் போன்றவர்கள் 2000ஆம் ஆண்டு சந்திரிகா அரசுடைய காலத்தில் அரசியலமைப்பு ஒரு நகல் பாராளுமன்றத்துக்கு முன்வைக்கப்பட்ட பொழுது, எங்களுடைய மறைந்த பெருந்தலைவர் அஷ்ரப் அவர்களுடைய கலந்தாலோசித்து கிழக்கிலுள்ள மக்களுக்கு அகண்ட தென்கிழக்கு மாகாணம் ஒன்றை உருவாக்குவோம் என்று எல்லா ஜனாதிபதி அதேபோன்று தமிழ் தலைவர்கள் எல்லோரும் ஏற்றுக்கொண்டு அன்று அந்த தீர்வுக்கு முன் வந்திருந்தார்கள். இன்று இவற்றையெல்லாம் ஒரு பக்கம் ஒதுக்கிவிட்டு கிழக்கு மக்களுடைய குறிப்பாக கிழக்கு முஸ்லீம் சமூகத்துடைய அபிலாசைகளுக்கு மாற்றமாக எல்லாவற்றையும் ஒதுக்கிவிட்டு இன்று வடகிழக்கை இணைக்க வேண்டும் என்ற தமிழ்த் தேசிய கூட்டமைப்பின் நிலைப்பாட்டை எந்த ஒரு முஸ்லீம் மகனும் கிழக்கில் வாழ்கின்ற மட்டுமல்ல கிழக்குக்கு வெளியே நாடு பூராக இருக்கின்ற எந்த ஒரு முஸ்லீம் மகனும் எந்த ஒரு முஸ்லீம் பாராளுமன்ற உறுப்பினரும் இந்த துரோகத்துக்கு யாரும் துணை போக மாட்டார்கள் என்பதை நான் அடித்து கூற விரும்புகின்றேன். குறிப்பாக தமிழ்த் தேசிய கூட்டமைப்பு ஸ்ரீலங்கா முஸ்லீம் காங்கிரசுடன் பல நீண்ட பேச்சுவார்த்தைகளை நடத்தி இருக்கின்றது. கிழக்கு மாகாணத்தில் மாகாண ஆட்சியில் பங்குதாரர்களாக இருந்தார்கள். எல்லாவற்றையும் மறந்துவிட்டு இன்று தங்களுடைய எல்லா நம்பிக்கையும் முஸ்லீம் மக்கள் மத்தியில் தமிழ் முஸ்லீம் ஒற்றுமை வளர வேண்டும், தமிழ் மக்கள் முஸ்லீம் மக்கள் ஒன்றாக பயணிக்க வேண்டும் என்று அதன் தலைவர் சம்பந்தன் எதிர்க்கட்சி தலைவர் அவர்கள் பல வருடங்களாக கூறி வந்த அவருடைய வாக்குறுதிகள் அவருடைய நம்பிக்கைகள் எல்லாம் சிதைந்து போய் இன்று கிழக்கு மாகாண முஸ்லீம் இளைஞர்கள் மத்தியில் புதிய கவலையும் புதிய ஒரு விரக்தியும் ஏற்பட்டிருக்கின்றது. எனவேதான் இந்த சபையில் நான் தெளிவாக கூறிக்கொள்ள விரும்புகின்றேன், இந்த நாட்டின் இன்று கிழக்கு மாகாண முஸ்லீம் சமூகமும் சிங்கள பெரும்பான்மை சமூகமும் இன்று இவர்களுக்கு இருக்கிற நம்பிக்கையாக இன்று நான் ஒரு ஆளுங்கட்சியில் பிரதி அமைச்சராக இருந்தும் கூட இன்று அவருடைய நம்பிக்கை கீற்றாக பார்க்கின்ற விடயம் ஸ்ரீலங்கா சுதந்திர கட்சியின் நிலைப்பாடு. வடகிழக்கு இணையக்கூடாது, அதே போன்று கூட்டு எதிர்க்கட்சி மஹிந்த ராஜபக்ச முன்னாள் ஜனாதிபதியுடைய நிலைப்பாடு போன்றவை ஒரு நம்பிக்கையாக அவர் அதன் சார்ந்த கொள்கைகளை தங்களுடைய நம்பிக்கைகளாக இன்று பார்க்க தொடங்கியிருக்கின்றார்கள். எனவேதான் வரலாற்றினை எப்பொழுதும் ஒரு நேர்மையான ஒரு அரசியல் கொள்கையை தமிழ்த் தேசிய கூட்டமைப்பு முன்கொண்டு செல்ல வேண்டும். ஏனென்றால் தமிழ் முஸ்லீம் ஒற்றுமை இன்றும் கூட நாங்கள் அது நிலைத்திருக்க வேண்டும் என்ற அபாவில் நாங்கள் இருந்து கொண்டிருக்கின்றோம். எனவேதான் இந்த விடயம் சம்பந்தமாக வருகின்ற மாத இறுதியில் இந்த இடைக்கால அறிக்கை விரிவான விவாதம் நடைபெறுகின்ற பொழுது இந்த வடகிழக்கில் நாங்கள் எங்களுடைய சமூகத்துக்கு சொல்லுகின்ற விடயம் இந்த கிழக்கு மாகாண என்ற விடயத்தில் இந்த கிழக்கு மாகாணத்தை இணைக்க வேண்டுமென்று விரும்புகின்ற சக்திகளுக்கு எதிராக நாங்கள் கிழக்கு மக்களை இனபேதமின்றி அணிதிரட்டி கிழக்கு மட்டுமல்ல இந்த சபையில் இருக்கின்ற பாராளுமன்ற உறுப்பினர்களுடைய கால்களை கெஞ்சியாவது இதை இணைக்க விட மாட்டோம் என்ற பதிவினை இந்த சபையில் நாங்கள் வைக்க விரும்புகின்றேன். அதே நேரம் இன்று குறிப்பாக எங்களுடைய அம்பாறை மாவட்டத்தை பொறுத்த மட்டில் இன்று இடைக்கால சபையில் இந்த அரசு இந்த வடகிழக்கு இணைக்க வேண்டும் என்று ஒரு யோசனையை ஏற்றுக்கொள்ள முடியுமென்றால் ஏன் அம்பாறை மாவட்ட தமிழ் முஸ்லீம் தமிழ் பேசும் மக்களின் மிக நீண்ட நாள் தேவையாக இருக்கின்ற கல்முனை மாவட்டத்தினை ஒரு யோசனையாக ஏன் ஏற்றுக்கொள்ளவில்லை என்று இன்று எல்லோரும் கேட்கின்றார்கள். எனவேதான் வருகின்ற இறுதி அறிக்கையில் அந்த கல்முனை மாவட்டம் என்ற விடயம் உள்ளடக்கப்பட வேண்டும். அது இறுதி அறிக்கை ஒரு அரசியலமைப்பு விடயமாக அரசியலமைப்பு ஒரு சட்ட மூலமாக பாராளுமன்றத்துக்கு வருகின்ற பொழுது அந்த விடயம் உள்ளடக்கப்படாவிட்டால் இந்த மாவட்டத்தின் பாராளுமன்ற உறுப்பினர் ரீதியில் அந்த சட்டமூலத்துக்கு எதிராக வாக்களிப்பது மட்டுமல்ல எனது பிரதி அமைச்சர் பதவியையும் கூட தூக்கி எறிந்துவிட்டு செல்ல வேண்டும் என்ற பதிவினையும் இந்த சபையில் விட்டு இட விரும்புகின்றேன். அன்புக்குரிய அதே நேரம் இந்த இடைக்கால சபையில் உண்மையில் மாகாணங்களுக்கு அதிகார பகிர்வு வழங்குகின்ற பொழுது ஜனாதிபதியுடைய குறிப்பாக ஆளுநர்களுடைய அதிகாரங்கள் அதிகாரங்கள் குறைக்கப்பட வேண்டும் என்கின்ற நிலை வருகின்ற பொழுது ஜனாதிபதி மக்களால் தெரிவிக்கப்படுகின்ற முறைமை தொடர்ந்து இருக்க வேண்டும் என்று இந்த சபையில் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே நேரம் இன்று பர்மா அகதிகளை இன்று சில இனவாதிகள் இன்று கல்கிசையில் சுற்றி வளைத்திருக்கின்றார்கள், சட்டத்தை கையில் எடுத்திருக்கின்றார்கள். அகதிகளாக மிக கஷ்டத்துக்குள்ளான அந்த மக்களை இந்த நாட்டின் அரசாங்கமும் போலீசாரும் பாதுகாத்து அவர்களுக்கு ஒரு விடுவை தேடிக் கொடுக்கும்படி கூறி விடைபெறுகின்றேன். நன்றி.
தேங்க்யூ.